කුමාත්ම
ස්තුතියි මූලාසන අරුඩ මන්ත්‍රීතුමියනි අද අපේ දෙවන අයවැය දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනේ අවසාන කිරීම පිළිබඳ මේ කරුණු අදහස් දැක්වීමේදී මක් අදහස් දැක්වීමට ප්‍රථමයෙන් මේ අයවැය පිළිබඳ ප්‍රවේශයක් ගන්න මම කැමතියි. අපි කවුරුත් දන්නවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව දේශපාලන බලය ආණ්ඩුවක් පිහිටවන්නේ පළවෙනි වතාවට.
ඕඩර් ප්ලීස් ගරු කථානායකතුමා මුලසුන බාර ගන්න.
ගරු අමාත්‍යතුමා
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි මම සඳහන් කරමින් හිටියේ කලින් විවිධ ආණ්ඩු දශක ගණනාවක් ආණ්ඩු කරලා ඔවුන්ගේ භාවිතයන් පිළිබඳව ඔවුන්ට නිදන් ගත වෙච්ච ක්‍රමවේදයක් තිබුණා. ඒ අනුව ඔවුන් හිතනවා ඕනෑම ආණ්ඩුවක් ආපුහම ඔවුන්ගේ ක්‍රමවේදයට තමයි මේ ආණ්ඩු යන්න ඕනේ, ඔවුන්ගේ නිර්වචන තමයි මේ දේශපාලනයේ තියෙන නිර්වචන කියලා. විශේෂයෙන්ම ආණ්ඩු කරණය පිළිබඳ ඔවුන්ගේ නිර්වචනයක් තිබුණා. ඔවුන් මහජනතාවගේ බලය අරගෙන ඇවිල්ලා මහජනතාවට වඩා උඩින් ඉන්න, වරප්‍රසාද ගන්න, නීතියට උඩින් ඉන්න ජනකොටසක් විදියට හැසිරීම ඔවුන් සමාජගත කරගෙන තිබිච්ච නිසා අදටත් උත්සාහ කරනවා විපක්ෂයේ ඉඳගෙන අන්න ඒ කාර්යභාරය කරන්න. ඒ කාර්යභාරය කරන්න ඕගොල්ලන්ට පහසු වෙනවා, අපිත් ඒගොල්ලන්ට දැම්මොත්, අපිත් ඒ විදියට වැඩ කළොත්. නමුත් අපේ ප්‍රවේශය, අපේ දාර්ශනීය දැක්මේ එක නෙවෙයි, මහජනතාවත් එක්ක එකට පාලනය කිරීම. ඕගොල්ලෝ පටලවාගත්තු තැනක් අන්න එතන. ඊළඟට අයවැය පිළිබඳව මේ කතාවෙත්, අයවැයක් කියලා කියන්නේ ඔබට අනුව මේ යම් වර්ෂයකට රාජ්‍ය ආදායම රාජ්‍ය මූල වියදම් සේර්සවලට වෙන්කරන මුදල් වෙන්කර ගැනීමේ කටයුත්තක්. ඒ මුදල් වෙන්කර ගත්තට පස්සේ වියදම් කරන්නේ කොහොමද කියන කටයුත්ත පමණයි කියලා. ඒ නිසාම තමයි ඔයගොල්ලන්ගේ අයවැයවල අතීතයේදී තිබුණේ ඒ අමාත්‍ය පංශවලට වෙන් කරගන්න පොරබැදීම, රණ්ඩු කිරීම, අයවැයෙන් පස්සේ අමාත්‍යයන් අතර ගැටුම් ආවේ. මෙන්න මෙහෙම ඉතිහාසයක් තමයි තිබුණේ. ඒ නිසා ඔයගොල්ලෝ අපේ අයවැය දිහාත් බලන්න උත්සාහ කරනවා, කොහේද මේක වෙන් කරලා අඩුද නැද්ද, මොනවා හරි ප්‍රශ්න තියෙනවද, විවිධ ප්‍රශ්න නිර්මාණය කරන්න හදනවා. හැබැයි අපි මේ අවස්ථාවේදී අයවැය සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සඳහා ඒ මුදල් වියදම් කරන්නේ දර්ශනයකට අනුව, දැක්මකට අනුව මේ අයවැයේ පස්වෙනි පිටුවේ දාලා තියෙන අපේ උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා. ඒ අනුව අරගෙන බැලුවාම මේ වියදම් සියල්ලක්ම ස්ථානගත වෙලා තියෙන අරමුණු ඉෂ්ට කරගන්න. ඕගොල්ලන්ගේ භාවිතයේ තිබුණේ discretionary expenses, අභිමතය පරිදි වියදම් කිරීම. අපි අභිමතය පරිදි නෙමෙයි, මූල්‍ය විනය පරිදි, ඒ වගේම රාජ්‍ය මූල කළමනාකරණ පනත මත පරිදි, පාරදුෂ්‍යභාවය, වගවීම, මේ සියලු කාරණා ඉෂ්ට සිද්ධ කරගැනීමෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. අන්න ඒ නිසා ඔබලාට බැරුව යනවා මේ අයවැය පිළිබඳ හොඳ විවාදයක් ඇති කරගන්න. ඒ නිසා කුමක් හෝ සංඛ්‍යාවක දෙකක එල්ලීම තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම යෝජනා කරනවා නැවතත් ඔබතුමාලට මේ අයවැය විශ්ලේෂ කරන්න, ජනතාවටත් යෝජනා කරන මේ අයවැය කොතෙක් දුරට අපිට දුන්නු අරමුණත් එක ගැට ගැහිලාද? මොකක්ද අරමුණ? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන මේ සමාජ පරිවර්තනය. අපි ඔක්කොටම හොඳ ජීවිතයක් ඕන, යහපත් සමාජයක් ඕන. ඒ සමාජ පරිවර්තනය සඳහා අපි ගමන් ගන්නා මාර්ගයේ පියවරින් පියවර, අදට වඩා වැඩි පියවරක්, සාධනීය පියවරක්, ඉහළට ඔසවා තබන පියවරක් පිළිබිඹු කරන ආයවැයක් තමයි මේ තියෙන්නේ. ඒක එක අවුරුද්දක මුදල් වෙන් කිරීම දැක්කොත් ඕගොල්ලෝ අමාරුවක වැටෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි අපේ ගමන යනවා. ඒ විදිහට පළවෙනි ආයවැයදී අපි රට ස්ථායීකරණය කරගත්ත නිසි පරිදි ඒ ස්ථායීකරණයට හැම පැත්තකින්ම අපේ ප්‍රශංසාව ලැබිලා තියෙනවා. සෑම ජනකොටසකින්ම, ව්‍යාපාරික ප්‍රජාව, ආයෝජකයෝ, ජාත්‍යන්තර සංවිධාන, ඒ රාජතාන්ත්‍රික භාවය හැම තැනකම තියෙනවා. ඒ නිසා මෙන්න මේ දෙවනි අයවැයේ අභියෝගය තමයි ඒ අරමුණත් එක්ක කොහොමද රටට ප්‍රමාණාත්මක ආයෝජන කැඳගෙන තිරසාර මධ්‍යකාලීන ආර්ථික වර්ධනයක්, ඒ සංවර්ධන දිසාවට ගෙන යන 7% ඉක්මවන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමේ දිසාවට ගමන් කිරීම ඒක දෙවෙනි කාරණේ. ඉතින් ඊළඟටත් මේ විශේෂයෙන්ම මේ අයවැය ඇතුලේ අවශේෂ කාරණාවට අවධානය යොමු කරන කරුණක් දෙකක් කියන්න කැමති. මේ දර්ශනයන් පිළිබඳව මම හිතනවා විපක්ෂයේ ඉන්න කණ්ඩායම් මේ විවිධ වූ දර්ශන මතවාද පිළිබඳව ඔවුන් ඉගෙන ගත්තු හැටි, ඔවුන් පතපතෙන් දැකපු හැටි, ඔවුන්ට උගන්වපු හැටි, ඔවුන් ආબોධ කරගත්තු නිසා විවිධ දේවල් කියනවා මාක්ස්වාදයේ, ධනවාදයේ, කොමියුනිස්ට්වාදයේ, සමාජවාදයේ විවිධ වාද පිළිබඳව. අපි කැමැති විවිධ වාද පිළිබඳව වාද කරන්න, දර්ශන පිළිබඳව වාද කරන්න. හැබැයි මම යෝජනා කරනවා ඉස්සෙල්ලාම ඔබලා මේ සමාජවාදයේ, ධනවාදයේ විවිධ වාද කියලා කියන්නේ මොකක්ද කියලා හරියට අධ්‍යයනය කරලා එන්න. මේ කියන කතන්දර වලින් ඔබ කිසිදු වාදයක් දන්නේ නැහැ. මම යෝජනා කරනවා ඕගොල්ලන් කැමැති නම් ඒ දර්ශනය පිළිබඳ සාකච්ඡා කරන්නත් වෙනමම වැඩමුළුවක් යෝජනා කරන්න පුළුවන්. ඊළඟට අයවැය සාරාංශයට එන්න කලින් මේ චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒ චෝදනා අතර කීපයකට පමණක් මම පිළිතුරු දෙන්න කැමතියි. එකක් තමයි මම අර කලින් කෝවාගේ අයවැයේ හරය ගුණාත්මකභාවයේ දකින්න බැරිනම් අවශේෂ කාරණාවලට එල්ලෙනවා. විපක්ෂයේ മന്ത്രിවරු යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන අනපනත් හදන්න, අපේ ආණ්ඩුවේ අනපනත් හදලා නැහැ, 22යි හදලා තියෙන්නේ කියලා. ඔව් අනපනත් හදන්න තමයි තියෙන්නේ. හැබැයි අනපනතේ සංඛ්‍යාවෙන් කොච්චර අනපනත් හැදුවද නැද්ද කියන සංඛ්‍යාවෙන් ඒ ගුණත්වය, ඒ කාර්යභාරය ව්‍යවස්ථායක කාර්යධාරී මනින්න බෑ. හදන අනපනත්වල ගුණත්වය මොනවද ඒකෙන් අරමුණු කරගන්නේ, ඒ කාරණා වැදගත් වෙන්නේ. ඒ වගේ මේ මන්ත්‍රීතුමා වැරදි කරුණු හෝ නොමග යනුකුරු කරුණු සමාජයට ඉදිරිපත් කළා. ඒවා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොරොන්දු වුණා 11ක් ඒවා ඉදිරිපත් කළා නැහැ කියලා. ඒ වගේම පහුගිය කාලයේදී තියෙන අඩුම අනත් ප්‍රමාණය තමයි අපේ ආණ්ඩුව කාලේ 52ක් කියලා. හැබැයි ඔහු හිතාමතා හෝ ඒකට අමතක වෙනවා 2015 වසරේදී අනපනත් 16යි සම්මත කරලා තියෙන්නේ, 2020දී 57යි. ඔබතුමා හරි, ඔබතුමා කියන එකේ ඒව අතෑරලා කියන්නේ හොඳේ, අරවත් අරගෙන එන්න. ඒ නිසා හරියට බලපුවා මේ 50 වලින් ගැහුවත් 50 තරම් සංඛ්‍යාත්මකව සංසන්දනය කරත් අපි දැනට අනපනත් 22ක් සම්මත කරලා තියෙනවා. ඒ වගේම තව 14ක් මේ දෙසැම්බර් වෙනකොට ඉදිරියට එන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න යෝජනා කරලා තියෙනවා. ඔගේ තවත් අලුත් 10ක් එනවා. ඒ අතර තීරණාත්මක මේ අපි කියන අපේ අරමුණ කඳා යන්න තියෙන තීරණාත්මක ආයෝජන කැන්දන, ව්‍යාපාරික පරිසරයේ කැන්දන 50 කීපයක් තියෙන එකෙන් මම එකක් දෙකක් කියන්නම්. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංවිධානය කිරීමේ පනත, කොහොමද ඒක මේ ආර්ථිකයට ගලපා ගන්නෙ කියන කාරණේ මේ පනත එනවා. ඉතාමත් වැදගත් පනතක්. ඒ වගේම රාජ්‍ය හවුල්කාරීත්වය පිළිබඳ පනත ඉදිරියේදී එනවා. ඒ වගේම ශුද්‍ර ණය පිළිබඳ පනත ඉදිරියේදී එනවා. අපි අවුරුද්දක් මේ අවස්ථාවේදී විවිධ වූ අර මූල්‍ය ශේත්‍රය ඇතුලේ විවිධ ගැටලු තියෙනවා. ඒවටත් උත්තරේ මේ පනත ඇස්සේ තියෙනවා. ඒ වගේම මනි ලොන්ඩරින්, මුදල් විසුද්ධිකරණය පිළිබඳ මේ අනපනත් එනකොට විසුද්ධිකරණයටයි සම්බන්ධ වෙන අය, විසුද්ධිකරණයට බලාපොරොත්තු වෙන ඉන්නාට ගැටලු වෙන්නත් පුළුවන්. ඒ අනපනත ඉදිරියේ සම්බන්ධ වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයට මුදල් කිරිම කිරීම සස්පෙන්ෂන් පනත එන්න ඉඩ තියෙනවා. ඒ වගේම ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් මම ඉදිරිපත් කරන්නේ මේ සමාජයේ කරුණු වැරදි ඉදිරිපත් කිරීමක් කළා. ඒ අතිනුත් අපි හරි වැඩ කටයුතු කරලා තියෙනවා. ඊළඟට අයවැය කාර්යාලය පිළිබඳ අපේ ගරු හර්ෂ මැතිතුමා සඳහන් කරපු කාරණයක් කියන්නට ඕනේ. මම හිතන්නේ ඒක නිවැරදි කළ යුතු වෙනවා. ඔහු සඳහන් කළා ඒ කාර්යාලය පවත්වාගෙන යන්න බිලියන 8ක් අගේ ප්‍රමාණයක් දීලා තියෙනවා. වගේම රිකරන්ට් එක්ස්පෙන්ස් පුනරාවර්තන බිලියන 3ක් කියලා. ඇත්ත වශයෙන්ම 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතේ 23 වගන්තියේ මේක අවශ්‍යන සභාගත කරනම් 37 වගන්තියේ 1 යටතේ ඉතා පැහැදිලිව කියනවා යම් මුදල් වර්ෂයක් සම්බන්ධයෙන් වූ වියදම් ඇස්තමේන්තු කිටෙම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පාර්ලිමේන්තු අයවැය නිලධාරියා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුය. ඒ අනුමත කිරීමේ බලය ඒ පිළිබඳව තව හොඳද නැද්ද එකතු කරන්න ඕන නම් ඇත්තටම ඒ කළ යුතු වන්නේ දෙවනි වගන්තියේ සහ තුන්වෙනි වගන්තියේ තියෙනවා. ඔබගේ ඒ කමිටුව විසින් ඉදිරිපත් කරලා එවුවා නම් කිසිම විදිහකට කපලා නැහැ. මෙතන අදහසක් ආවා ඒ වියදම් කපලා කියලා. නමුත් එහෙම කපලා නැහැ. තවදුරටත් අපි බලමු මොකක් හරි අතපසු වීමකින් හෝ තව වියදම් අවශ්‍ය නම් ඒ කාර්යාලය ඇත්තටම හොඳට පවත්වාගෙන යන්න ඕන. තියෙන ඉඩකඩ ඇතුලේ වියදම් එකතු කරන්න පුළුවන්ද කියලා බලමු. ඉදිරි කමිටු සාරා වාර අවස්ථාවකදී අපි ඒකට එකතු කිරීමක් කරගමු. ඊළඟට තවත් යෝජනා මේ කියන්නේ විවේචනයක් එල්ල කරනවා. ටිකක් අපේ ආණ්ඩුව යටතේදී මේ ප්‍රමාණාත්මක ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය කරලා නැහැ කියලා, අඩුයි කියලා. මොකද ඒක තමයි රාජ්‍ය ආයෝජනේ. ඒ නිසාම මේ සැප්තැම්බර් මාසේ දැන්කියද දැන්කියද ප්‍රතිශතය අහනවා. එනිසා මම දත්ත සංඛ්‍යා ලේඛන ටිකක් ගත්තා. ඔබ අපි මේ සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ අවසාන වෙනකොට අපේ ප්‍රතිශතය කීයද කියලා බලනකොට වඩා හොඳ වෙන්නේ. වර්ෂයේම වියදම් වුණාට පස්සේ සංසන්දනය කරන නිසා කළොත් සංසන්දනය කරන්න ඕනේ සංසන්දනය කරන එක. මාස 10ක වියදම අවුරුද්දක වියදමත් එක්ක සංසන්දනය කරන්න බෑ. එනිසා මම දත්ත කීයක් ගත්තා 2019 ඉඳලා ඔක්තෝබර් මාසයත් සැප්තැම්බර් මාසයත් වෙනකොට 2019 වර්ෂයේ හැර 2020 21 21 23 24 කියන සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේදී ප්‍රගතිය තියෙන්නේ උපරිමයේ 32.2%. මේ හැම වර්ෂයකම හැබැයි අපේ 2025 දී අපිට ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් ඇතුලේ වැඩ කරද්දී ප්‍රතිශෝධිත අපේ ප්‍රාග්ධන වියදම ඇතුලේ 145.3% දැන්ට වියදම් කරලා තියෙනවා. ඒකන කලබල වෙන්න එපා අපි අවුරුදු අවසානයේ මේ වියදම් කරනවා. ඒ වගේම ඔක්තෝබර් මාසයට ගියත් ඒ තත්ත්වය එහෙමමයි. අපි ඔක්තෝබර් මාසයේ වෙනකොට 2019 ඉඳලා දැනට වැඩිම ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය වාර්තා කරලා තියෙනවා 158යි. වැරදි තොරතුරු සමාජගත කරන්න එපා. ඒ වගේ ඔබගොල්ලන් ගැනත් කියන්නම්. ඔගොල්ලෝ හරියට වීදම් කරා වගේ කාර්යක්ෂමතාවය කියනවා. මම එකකට යන්නම්. 2015-19 වර්ෂයේ යාන්ද්වේ 2016 ප්‍රාග්ධන වියදම වෙන් කරන ලද බිලියන 1182 න් වියදම් කළ තියෙන 50.3% භාගයයි. භාගයක් සමත් වෙලා තමයි මේ 2025 පිළිබඳ තර්ක කරන්නේ. ඊළඟට තව යෝජනා කරා මේ වැය ශීර්ෂ දිහා බලලා ජනාධිපති වැය ශීර්ෂයට වැඩිපුර වියදම් කළ එකත් වැරදි අර්ථකථනයක්. 24 25 26 සංසන්දනය කළ බලපම ඉතාමත්ම නිවැරදිව අපි වෙන් කරලා තියෙන්නේ ඒ ජනාධිපති වැය ශීර්ෂයට මේ ඇතුළත් වැඩිපුර වෙන් කරලා තියෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ගිය වර්ෂයේ වැටුප් වැඩිවීමත් වගේම පර්යේෂණ කටයුතු සඳහා වැඩිවීමත් ඕන් සංසන්දනය කරනවා 2024 ඊට වඩා අඩු ප්‍රමාණයක් කියලා. ඇත්තටම 2024 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේදී වෙන් කරගෙන තිබිච්ච මුදල් ප්‍රමාණය තමයි බිලියන 40ක් දක්වා වෙන් කරගෙන දෙන පරිපූර්ණ ඇස්තමේන්තු හරහා. හැබැයි අපේ මාස 3කුත් එතෙන්ට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ මාස 3ේ වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදියට ඕගොල්ලන් වෙන් කරගත්තු බිලියන 40 අපි බිලියන 25ට ගෙනාවා. නමුත් එන 2024 විතර වැඩි ප්‍රමාණයක් ඕගොල්ලෝ වෙන් කරන් තිබුණා. ඉතාල වැරදි දත්තයක් සමාජගත කළා. ඒ වියදම් ඇතුළේ තියෙනවා අර discretionary expenses විදියට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තුවා. ඊළඟට වතුකම් කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් විවිධ මත මතු කළා. මම හිතනවා ඒක පිළිබඳව වැඩිදුර වාද විවාද කරන්න ඕනේ. වතුකම් කරෝ ඉතාමත් දුෂ්කර කොන්දේසියට වැටුප විතරක් නෙමෙයි මේ සමාජයේ සෞඛ්‍ය ඒ හැම දෙයක් පැත්තෙන් යටට ගිහිලා තියෙනවා. හැබැයි අපි මොකද කරේ? වඩාත් හොඳ විදියට වතු ඒ සාමුපුතුන් ඒ වගේම වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අවසානයේදී ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීමේදී යම් ප්‍රායෝගික විසඳුමක් ගෙනාවා. ඔවුනුත් යම් බරක් දැරුවා, අපිත් යම් බරක් දැරුවා. හැබැයි ඔබ ප්‍රශ්න කරනවා මේ රුපියල් 200 ගෙවන්න බෑ කියලා. අපි ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නේ. ඔබ මේ රුපියල් 400 ආණ්ඩුවේ 200ක් ඒ වගේම කම්පැනියෙන් 200ක් දාලා මේ වැටුප් වැඩි කිරීමට විරුද්ධද නැද්ද, පක්ෂද විපක්ෂද කියන කාරණේ පමණක් කියන්නේ හොඳටම ඇති. ඒ වගේම තවත් තරක් දක්වන සමාජගත කරනවා මේ දින 25ක් වැඩ කරන්න ඕනයි කියලා. එහෙම එකක් කොහොක්වත් නැහැ. සාමාන්‍යයෙන් නිසියම් තර්කයක් ඕනේ නැති වුණාම බොරු තර්කයක් හදන්න හරි ලේසි. ඒතර බිල් එකක් මවනවා. අපි මොකද්ද කිව්වේ? මේ දෛනිකව වැඩි කරපු මේ රුපියල් 400 දින 25ක් කම්කරුවෙක් වැඩ කරොත් උඩ රුපියල් 10000ක වැටුපක් වැඩි වෙනවා. ඔහුට ඇත්තටම එක දවසක් නම් වැඩ කරන්නේ 400යි. ඒ නිසා මේක දිරිදීමනාවක් විදියට එන්නේ. ඒ නිසා වැරදි බොරු සමාජගත කරන්න එපා කියන කාරණේ මේ මොහොතේදී මම කියන්න කැමතියි. ඒ වගේම මම දැන් අයවැයට එන්නම්. මේ අයවැය සාරාංශය පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්නට ඕනේ. මේ අයවැයදී අපි මොකද්ද කරන්නේ? මේ අයවැයදී ඉතාම පැහැදිලිව අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හරියටම කරනවා. ඇස්තමේන්තුගත දළදේශීය නිෂ්පාදය රුපියල් බිලියන 34,500යි. ඒකෙන් 13%ක් ප්‍රාථමික වියදම්. එන්නේ ප්‍රාථමික වියදම් වලට අමතරව පොලිය ගෙවන්න වෙනවා 2,617ක්. ඒ අනුව අපිට ඇති වෙනවා අයවැය පරතරයක් 7,102ක. ඒ 7,102ක අයවැය පරතරයට අමතරව ණය වාරික ප්‍රාග්ධන කොටස ගෙවන්න 1,878ක්. ඒවගේම බැඳුම් කරසා මාබාණ්ඩාගාර බිල්පත්වල මූනතාගයයි ඇත්තටම අපි ලබාගත්තු වගේ අතර වෙනස ගැලපන්න වෙනවා ඒක බිලියන 105යි ඒ ඔක්කොගෙම එකතුව තමයි ණය ගැනීම අවශ්‍යතාවය විදිහට රුපියල් බිලියන 3740ක් ඒ ණය ගැනීම අවශ්‍යතාවයේ අපි ගිය වර්ෂයට සාපේක්ෂව පල්ලෑට ගෙනල්ලා තියෙනවා අයවැය පරතරේ පල්ලෑට ගෙනල්ලා තියෙනවා රාජ්‍ය මූල්‍ය ඩිසිප්ලින් හරියට වගවීමේ වැඩකටයුත්තේ බලන නිර්ණායකයක් තමයි අයවැය පරතරේ කළමනාකරණය කිරීම රාජ්‍ය ණය ගැනීමේ සීමාව කළමනාකරණය කිරීම එනිසා අපි මේ දෙකම වාර්ෂිකව පසුගිය වර්ෂයට සාපේක්ෂව හොඳ ප්‍රගතියක් පෙන්වුම් කරලා තිනවා ඉදිරියේදීත් මේ ප්‍රවණතාවය අපිට අරගෙන යන්න පුළුවන් නිසි ආකාරයෙන් අපේ ඇතදුණු බලය අනුව ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරනවා කියන කාරණයත් වැඩි කරන්න ඕනේ ඒ වගේම මෙතන අභියෝගයක් තියෙනවා අපි පිළිගන්නවා ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිට තියෙන වියදම් සීමාව ඇතුලේ අභියෝගයට මුහුණ දෙන්න අපිට අවශ්‍ය කරන ආදායම් ඒ නිසා අපේ ආදායම් පාදක අරාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ රෙවෙනියු බේස් ෆිස්කල් කන්සොලිඩේෂන් කියන සංකල්පය තාමත්ම වැදගත් ඒ සඳහා අපි මැදිහත් වුණා අපි අලුතෙන් බදු ගහලා මිනිසුන්ගේ බෙල්ල ඉර කරලා බදු ගත්තා නෙමෙයි අපි කරේ තිබුණු බදු ක්‍රමවේදය ඇතුලේ උල්ලන්තරම් උපරිම ආකාරයට බදු කාර්යක්ෂමතාවය වැඩි කිරීම බදු ගෙවීමේ අනුකූලතාවය වැඩි කිරීම ඒ සඳහා තාක්ෂණයේ කැඳවීමෙන් මෙන්න මේ බදු එකතු කරගැනීමේ බදු දැල පුළුල් කිරීමේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට පුළුවන් වුණේ මේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ඉතින් අපට කියන්න සන්තෝෂයි අපේ රේගු දෙපාර්තමේන්තුව ඕට දුන්නු වර්ෂයේ අභියෝගයේ වෙච්ච රුපියල් බිලියන 1115ක ආදායම එකතු කරගැනීමේ ඉලක්කය මේ වෙනකොටත් ඔවුන් අත්පත් කරගෙන අවසානයි 2115යි අභියෝගය මොකක්ද මෙන්න මේ ලැබෙන ආදායමෙන් අපි කොහොමද වියදම් කළමනාකරණය කරන්නේ ප්‍රාථමික වියදම් සහ පොලිය ප්‍රාථමික වියදම් 2285ක් එන්නේ ප්‍රාථමික වියදම් ඇතුලේ මේ රාජ්‍ය සේවයේ පඩිනඩි සහ විස්රාම වැටුප් වෙනුවෙන් බිලියන 1464කුත් විස්රාම වැටුප් වෙනුවෙන් බිලියන 510කුත් පොලිය සඳහා 2617කුත් තියෙනවා. ඒ නිසා පොලිය සඳහා අපි එකතු කරගන්න ණය ආදායමෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් පොලිය සඳහා ගෙවන්න සිද්ධ වෙනවා. ඒවා සැලසුම් කරන අපේ ආර්ථික කටයුත්තක් නෙමෙයි. දැනටමත් අරන් තියෙන ණයවල ණයබර ඒ ණය පිළිබඳ වෙන විවේචනයකට එන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න යථාර්ථය තමයි අපි මේ මූල්‍ය විනය පවත්වාගෙන යන්නේ ලැබෙන ආදායමෙන් 100%ක් ලැබෙනකොට 50%ක් පැත්තකින් පොලිය ගෙවන්න. ඒ වගේම රාජ්‍ය සේවය සඳහා තවත් 1664කුත් 510කුත් අවසාන වශයෙන් ගත්තාම රුපියල් 100ක් එකතු කරනකොට පඩිනඩේ ගෙවන්නත් පොලිය ගෙවන්නත් රුපියල් 85.7ක් එනවා. එහෙනම් ඉතුරු කළමනාකරණය කිරීමට අපිට ඉතුරු වෙන්නේ 14ක්. අපි ඒක නිවැරදිව කළමනාකරණය කරනවා, අවශ්‍ය පරිදි ණය ගැනීම කරනවා, ව්‍යාපෘති සඳහා ඒ අනුව තමයි මේ පාලනය අපේ මේ මූල්‍ය ඩිසිප්ලින් එක ඉදිරියට පෙන්වමින් තියෙන්නේ. ඊළඟට ආදායම් යෝජනා පිළිබඳවත් පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි. ආදායම් යෝජනා පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. අපේ අතීතයේ අයවැයවල හැමතිස්සෙම මිනිස්සු ඒ අයවැය මම අර කලින් කෝ වගේ හුරු කරලා තිබුණේ මේ මැජික් පෙට්ටියක් වගේ එකක්. මේ අවුරුද්දේ මොකක් හරි එකක් වෙන අපි කවුරුත් දන්නේ නැති එක ඒ මොනවද කියලා බලන්න. ඒ අනුව වුන් බලන ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් තිබුණා. අපිට කීයක්ද හම්බ වෙන්නේ කියලා දීමනා සානාධාර ගොඩක් බලනවා. අනෙක් පැත්තෙන් මිනිස්සු කල්පනා කරන බදු කීයක් ගන්නවද? බදු වැඩි කරන්නේ මොනවද කියලා. ඉස්සර දන්නවා සිගරට් හංගනවා, මත්පැන් හංගනවා, විවිධ බඩු හංගනවා අයවැයට කලින්. එතන පෙන්눔 කරනවා එවැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ එක සැලසුම් කරන එක නිසි ස්ථාවරත්වයක් ඇත්තේ නැහැ. අනවශ්‍ය බදු එහෙම ගහන්න ගත්තොත්. ඒතර මේ අයවැයේදී මේ බදු පිළිබඳව වැඩි විවාදයක් ගෙනෙන්න බැරි වුණේ අපිට පුළුවන්කම ලැබුණා පළවෙනි අවුරුද්දේම ස්ථාවරත්වයට අපි ගෙනාවා. එතෙන්දී යම් යම් බදු සංශෝධන කරාවා. බදු පදන පුළුල් කරන්න. හැබැයි අපි මෙතන සිට ඉදිරියට යනකොට අදාළ බදු සංශෝධන සිදු වෙනවා නම් අදාළ බදු අලුතෙන් එකතු වෙනවා නම් ඒවා සිදු කරන්නේ බදු මූලධර්මයන් පදනම් කරගෙන සාධාරණත්වය, සරල බව හා පහසුවෙන් ඒ ගෙවීමේ කියන කාරණාත් එක්කලා. ඒ වගේම මේ ආදායම් බදු පදනමේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර 25-75 තියෙන ඍජුවා වක්‍ර බදු අනුපාතය අපි 48 දක්වා ගේනවා කියලා. ඒ සඳහා ගෙනීමේ ක්‍රමවේදයක් අපි හිමින් හිමින් ඉදිරියේදී ගෙනවා. ඒකට අවශ්‍ය පදනමක් මේ ආයවැය ඇතුලේ දාලා තියෙනවා. ඒකට එක පදනමක් තමයි කොහොමද අපි ගෙනෙන්නේ? වක්‍ර බදු ප්‍රමාණය වැඩි කරගෙන
විනාඩි දෙකක් ලබා
දෙන්න. ඒක එකක් තමයි මේ වැට් බදු.
අමාත්‍යම ඔබතුමාට විනාඩි
දෙකක්. විනාඩි 5-7ක් 5ක් 10ක්.
ගරු කතානායකතුමනි, අපි ස්ථාරණිය ඔගලින් අවසර ගත්තා. සෑ තුමට තව විනාඩි 8ක කාලයක් ලබා
දෙන්න. බොහොමත්ම ස්තුතියි. මම සඳහන් කරමින් හිටියේ මෙන්න මේ බදු පිළිබඳ ප්‍රතිපත්තිය. ව්‍යාපාරිකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔවුන් කිසියම් දෙයක් අලුතෙන් සැලසුම් කරන්නේ නැහැ, බයෙන් ඉන්නවා බදු අනුපාතය එහාට මෙහාට කරයි කියලා. මේ අයවැයේ තමයි එහෙම අනවශ්‍ය සර්ප්‍රයිසස් එකක්වත් නැති අයවැයක් බවට අපි පත් කළා. අවුරුෝ අරක්කු සිගරට් මොනවාරි බඩුමුට්ටු හංගන් හිටියා නම් ඒක ඒගොල්ලන්ගේ ගැටලුවක්. අපි මේ පිළිබඳ ඉඟියක් දෙනවා අයවැයේ. අපි අර වක්‍රබදු ප්‍රමාණය අඩු කර ගැනීම ඉදිරියේදී සිදු කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා අගේ එකතු කිරීම මත මේ බදු ප්‍රමේ. වැට්බද්ද දැනට තියෙන ප්‍රතිශතය සාපේක්ෂව වැඩි. නමුත් තියෙන ආදායම් පාදක රාජ්‍යමූල කළමනාකරණයේදී අපි ඒක පල්ලෑට ගේන්න කලින් අනෙක් ඍජු ආදායම් බදු වැඩි කර ගැනීමේ අඩිතාලම දාලා අපි ක්‍රමිකව එතෙන්ට එනවා. එතෙන්ට කලබල වෙන්න එපා. ඒ වගේම මේ වැට්බද්ද සම්බන්ධයෙන් සමාජයේ වැරද්දක් මතයක් විශේෂයෙන්ම විපක්ෂය සමාජගත කරන්න උත්සාහ කරන මොකක්ද? මේ වැට්බද්ද ව්‍යාපාරිකයන්ට ගානවා, සිල්ලර එක්කෙනාට ගානවා, පොඩි කඩයක් කරපු එක්කෙනාගෙන් අය කරගන්න යනවා, සුද්ධ සුළුවා මරිපාන කර්මාන්තකරුවෝ වැටෙනවා. එක්ක ඔබ වැට්බද්ද පිළිබඳ දන්නේ නැහැ. එහෙම නැත්නම් මේක හිතාමතාම නොම ගියවනවා. වැට්බද්ද කිසිම ව්‍යාපාරිකයෙකු ගෙවන්නේ නැහැ. කිසිම ව්‍යාපාරිකයෙකු දරන්නේ නැහැ. ටැක්ස් ඉන්සිඩන්ට්ස් බදු බර ටැක්ස් ඉන්සිඩන්ට්ස් එක තියෙන්නේ පාරිභෝගිකයා ළඟ. කලින් තිබුණු ටර්න් ඕවර් ටැක්ස් පිරිවැටුම් බදු මෙව්ව තමයි ඔය විදිහට ව්‍යාපාරිකයන්ට පනවනවා. ව්‍යාපාරිකයා තීන්දුව ගන්නවා ඒක පාරිභෝගිකයට දානවද මිලට දානවද. විවිධ වූ ව්‍යාකාරුත්යන් තිබුණා. ඒ නිසා අවසානයේදී වෙළඳපොලේ මිල ගණනුත් වැඩි වෙනවා. කවුරුත් දන්නේ නැහැ කැස්කේඩින් ඉෆෙක්ට් එකක් තියෙනවා. එකින් මාත් එකින් පැන්න පැන්න යනවා. හැබැයි වැට්බද්ද එහෙම නැහැ. ප්‍රශ්නයක් තියෙනවා අපිට තියෙන වැට්බද්ද ඇතුලේ. ඒ වැට්බද්ද හරියටම ක්‍රියාත්මක වෙලා පාරිභෝගිකයන් අවසන් අය කරන්න යම් ප්‍රතිශතයක්ද මේ ව්‍යාපාරිකයන් වටිනාකම් එකතු කරන අය යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒක උපකරණයක් වෙන්න පුළුවන්, ඒ මොකක් හෝ කාරණයක් වෙන්න පුළුවන්. අමුද්‍රව්‍යයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා වටිනාකම් එකතු වෙමින් යන අවස්ථාවලදී ඒ ව්‍යාපාරිකයා ලියාපදිංචි වෙලා ඔහුට අදාළ කොටස එකතු කර දීමේ ක්‍රමයට තමයි මේ වැට්බද්ද කියලා කියන්නේ. ඒ නිසා ඒක හරියටම කරන්න නම් මේ සියලුම දෙනා මේ වැට්බදු යාන්ත්‍රණයට ගෙනෙන්නට ඕනේ, මේ ජාලයට එන්නට ඕනේ. අපිට තියෙන තත්ත්වය අනුව තාම තාක්ෂණේ නැහැ. වෙළඳාමක් කරනකොට අපිට තාම සුළු පරිමාණයේ වෙළෙන්දෙක් මේ ජාලයට ගේන්න බෑ. ඔබ සමාජලාදීව දකින්න ඇති පිටරටවල ගියාම අර පාරේ බඩු විකුණන කෙනාට QR කෝඩ් එකෙන් බඩු විකුණපුවාම ඔහුගේ වෙළඳාම ආදායම් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙනවා. අන්න තාක්ෂණේ. ඒ නිසාවෙන් තමයි අපි මේ අරමුණු ඇතුලේ අයවැය අරමුණු ඇතුලේ විශේෂ අයවැය අරමුණක් විදියට ඩිජිටල් කරන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි පියවරෙන් පියවර යනවා එතෙන්ට. මේ ඩිජිටල් කරන්නේ හරහා e-invoicing ක්‍රමය point of sales ආවට පස්සේ මේ සියලු දෙනා වැට්බදු යාන්ත්‍රණයට ආවට පස්සේ වැට්බද්ද අපිට අඩු කරගැනීමේ කියාවක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ඇත්තටම මේ රෙජිස්ටර්ඩ් එක්කෙනෙක්ගෙන් ලියාපදිංචි කෙනෙක් විතරයි බදු එකතු කරලා ආණ්ඩුවට දෙන්න ඕනේ කියන ක්‍රමයේදී වෙළඳපොලේ ව්‍යාකූලත්වයක් හැදෙනවා. යම් ව්‍යාපාරිකයෙක් ඉන්නවා, යම් නිෂ්පාදකයෙක් ඉන්නවා, අතරමැද භාණ්ඩ සපයන කෙනෙක් ඉන්නවා. ඔහු වැට්බද්දට ලියාපදිංචි වෙලා නැහැ. එහෙනම් ඔහුට වගකීමක් නැහැ. ආණ්ඩුව වෙනුවෙන් බඩු විකුණනකොට අදාළ පාරිභෝගිකයාගෙන් තමුන්ගේ ගනුදෙනුකරුවාගෙන් වැට්බද්දු එකතු කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්න. හැබැයි ඔහුට එම බලයක් නැති වුණාට, එයා ලියාපදිංචි පුද්ගලයෙක් නොවුණාට, එයා බඩු මිලදී ගන්නකොට එයා මිලදී ගැනීම වලට වැට්බද්ද ගෙවනවා 10%. ඒක එයාගේ වියදමක් බවට පත් වෙනවා. ඇත්තටම ඔහු වැට්බද්දු ක්‍රමයේ ඇතුළේ නැති නිසා තමයි ඔහුට අතිරේක 18ක් දරන්න සිද්ධ වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ව්‍යාපාරික මාත්‍රු කලබල වෙන්න එපා. ඔබ දැනටමත් ඔබ නිෂ්පාදනයක් කරනකොට ඔබ ලියාපදිංචි නැත්නම් ඔබගේ මිලදී ගැනීම වලට 10%ක් ගෙවනවා ඔබ. ඒ ගෙවපුවම ඔබේ වියදමට යනවා. ඔබ වියදම කොහොමද ගනුදෙනු කරන්නේ? ඒ වියදම එක්ක කොට සෙල්ලම් කරන්න තියෙන ආකාර දෙකයි. එකක් පාරිභෝගිකයාට මාරු කරනවා. මේ පාරිභෝගිකයාට මාරු කරාට එහෙන බදු ප්‍රමාණය අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. දෙවැනි එක ඔබේ ලාභ අනුපාතයත් එක්ක ගනුදෙනු කර ගන්න වෙනවා. ඒ නිසා මේක වෙළඳපොළ තර්කකාරීත්වය පිළිබඳ කාර්යක්ෂමතාවය පිළිබඳ කාරණේදී හොඳ එකක් නෙමෙයි. ඔහු රෙජිස්ටර් වුණොත් ලියාපදිංචි වැට් රෙජිස්ටර් පුද්ගලයා බවට පත් වුණොත් මොකද වෙන්නේ? ඔහුට පුළුවන් අදාළ 18 එකතු කරලා ඔහුගේ උපේක අඩු කරන්න පුළුවන්. එනිසා තමයි වඩාත්ම හොඳ ක්‍රමේ. ඒ නිසා අපි මේ උත්සාහ කරමින් ඉන්නේ එවැනි ක්‍රමවේදයක් සඳහා පියවරෙන් පියවර යන්න. වාහන සම්බන්ධනොත් මේ ප්‍රශ්නය මතු කළා. අපි එතනත් කළේ තිබිච්ච ව්‍යාකූලත්වයක් අයින් කරලා නිසි පරිදි ඒ බද්ද එකතු කරන්න කටයුතු කරලා දෙනු කාරණය. ඊළඟට අපේ මේ සඳහන් කරපු අයවැය අරමුණු වෙනුවෙන් කොච්චර දුරට මේ මුදල් වියදම් කරලාද කියන තාමත් වැදගත්. අපි අධ්‍යයනය කරන්න ඕනේ තිරසාර ආර්ථිකයක් සැමම එකතු කරගත්තු ආර්ථිකයක් වෙනුවෙන් 7% වැඩි ආර්ථික වෘද්ධියක් මධ්‍යකාලීනව ලබා ගන්න යන්න කරන ගමන ආයෝජන කැඳවීම සඳහා අපිට මොනවද අවශ්‍ය කරන්නේ. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් වෙන් කිරීම අපි එකින් එක අරගෙන බලපුවාම අපිට පේනවා ප්‍රධානම එකක් තමයි අවශ්‍ය යටිතල පහසුකම් හදලා දෙන එක. මහාමාර්ග පද්ධතිය දියුණු කරන්න, ඒ වගේම රේල්වේ, ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය,
මේ පාලම් බෝක්කත් ඒ වියදම්
කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේ අතුරේ වෙන් කරලා තියෙනවා. මොකද ආර්ථිකයේ වර්ධනය වෙනකොට අදාළ භාණ්ඩ ප්‍රවාහණය කිරීම, ශ්‍රමය ප්‍රවාහණය කිරීමට තාමත් වැදගත් කනෙක්ටඩ් එකට එකක් සම්බන්ධ වුණු ජාලගත මාර්ග පද්ධතියක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේක අතවෙන් කරලා තියෙනවා. ඒ වගේම බලශක්තිය තීරණාත්මකයි නිෂ්පාදන පිරිවැය පල්ලෑට ගෙනෙන්න, ව්‍යාපාර කටයුතු දියුණු කරන්න. ඒ නිසා බලශක්ති අමාත්‍යාංශයේ අර්ථෙත් වැඩ කටයුතු ගණනාවක් කරනවා. අපිට තියෙන බලශක්ති විභවය, බලශක්තිය නිෂ්පාදනය කරලාට වැඩක් වෙන්නේ නැහැ, ජනනය කරලාට වැඩක් වෙන්නේ නැහැ. කොයි සඳහාද ඒක ආයෝජනය කරන්නේ? ඒ ආයෝජනය කිරීමේ කාර්යයේදී අපි ක්ෂේත්‍ර ගණනාවක් ප්‍රමාණය අපි විද්‍යුත්කරණයේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ඔෆ් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන කාර්යයට මුදල් වෙන් කරලා තියෙනවා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි ඩේටා සෙන්ටර්ස් නව ඩිජිටල්කරණය සඳහා නව අවස්ථා හොයලා තියෙනවා. ඒ වගේම විදුලි බලය ජනනය කිරීම පිළිබඳවත් අපි නව හැකියාවන් අවශ්‍යතාවයන් පිළිබඳ සොයමින් තියෙනවා. ඒ වගේම ඒ දත්ත විදියට ගත්තොත් ප්‍රධාන ව්‍යාපෘති මොනවද මේ කියන අරමුණු ඇතුලේ අධිවේගී මාර්ග සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් ගත්තාම බිලියන 284ක් වෙන් කරලා තියෙනවා. විද්‍යාපෘති ඒ අතුරේ තියෙනවා. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එක අතෑරලා දාලා අපේ සමහර ප්‍රාග්ධන වියදම් අපිට කරන්න ප්‍රමා වුණේ ඒ වල තිබිච්ච ව්‍යාකූලතාවයන්, ඒ ගිවිසුම් වල තිබිච්ච ගැටලු නිසා අපිට යම් වැඩිපුර කාලයක් ගන්න සිද්ධ වුණා. ඒ වගේම මේ ගිවිසුම් වල තිබිච්ච වැරදි නිසා අපිට වැඩිපුර බිලියන ගණන් සිද්ධ වුණා. අර ප්‍රශ්න මතු කරා මේ මන්ත්‍රීතුමියක් මේ රුපියල් 200 කම්කරුවට ගේවුණාට අම්මෝර් මහජන මුදල් අවභාවිත කරන්න එපා බදු මුදල් කිව්වා. හැබැයි ඕගොල්ලන් හදපු ගිවිසුම් වල තිබිච්ච වැරදි නිසා ඒ ගිවිසුම මූල්‍යනය කරන කෙනාව හොයාගන්න නැතුව 2020 වෙනකන් 2016 ඉඳලා ඇඩෙන්ඩම් ගෙනල්ලා අවුරුද්දෙන් අවුරුද්ද ඒ වියදම් ඩොලරයට රුපියල් 135 ගන්න පරිවර්තනය කිරීමේ වැරද්ද නිසා ඒක නීතිය. ඒ නිසා රුපියල් බිලියන 20කට වඩා වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒවයි ප්‍රශ්න කළ යුතු වන්නේ. ඒ නිසා අපිට එන්නේ වැරදි අඩුපාඩු නතර වෙලා තිබිච්ච ව්‍යාපෘතිත්, විශේෂයෙන්ම බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවැනි අදියර ව්‍යාපෘතිත් ඇතුළු ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් බිලියන 284ක් මෙතනාව වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි අවධානය යොමු කරොත් නාගරික සංවර්ධනය, ඉදිකිරීම්, නිවාස මේවත් මේ නිෂ්පාදන ආර්ථිකයක් ඉදිරියට යන ගමන් මාර්ගයට වැදගත් වෙනවා. ඒ වැඩ කටයුතු වලත් විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ ශේත්‍ර ගණනාවක වෙන් කිරීම ඉතාමත් වැදගත්. වගේම නිෂ්පාදන ආර්ථිකය තව මට සඳහන් කරන්න ඕන එක් වැදගත් කාරණයක්. නිෂ්පාදන ආර්ථිකයට මේ සියලු කරුණු කාරණා එනකොට එක් ප්‍රධාන බාධකයක් විදිහට අපි දැක්කේ දකින නිරන්තරයෙන් යෝජනා කරන්නේ අවශ්‍ය මූල්‍යණය කිරීමට ප්‍රමාණවත් මුදල් නැහැ කියන කාරණේ. හැබැයි අපි මේ අයවැයෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා විවිධ මූල්‍යකරණ අපේ රාජ්‍ය බැංකු පද්ධතිය, පුද්ගලික බැංකු පද්ධතියේ තියෙන විවිධ මුදල් මූල්‍යණ යෝජනාවට අමතරව රාජ්‍යයේ මැදිහත් වෙච්ච, ආණ්ඩුව මැදිහත් වෙච්ච විවිධ මූල්‍යණ ව්‍යාපෘති, ඒ ව්‍යාපෘති සඳහා පොලිස් ආනාධාර ලබා ගැනීම සඳහා ශේත්‍රගත ඉලක්කගත ශේත්‍ර සඳහා බිලියන 80කට වැඩි මූල්‍යණ ප්‍රමාණයක් වෙන් කර දාන්න. ඒ නිසා ඒ අනුව මේ කරුණු කාරණා සියල්ල සැලකිට භාජනය කරවම මම යෝජනා කරනවා විපක්ෂයට සහ අපි ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මේ අයවැයේ ප්‍රධාන අරමුණු වලට අනුගතව මේ වියදම් වෙලා තියෙන ප්‍රමාණය හරියට බලපුවම අපිට පෙනෙනවා නීවරදි ප්‍රගතිය දිශාවට යන අපි බලාපොරොත්තු වෙච්ච පෝසත් රටක්, ලස්සන ජීවිතයක් සඳහා වූ මාවත අත්පත් කර ගැනීමට යන අයවැයක් කියලා. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය, ඔබේ ඡන්දය ලබා දෙන්නයි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.